ඔබ SBS සිංහලේ ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අද පෙබරවාරි මාසේ 27 වැනිදා සඳුදා දවසේ ගෙවි යන සතියේ ශ්‍රී ලංකේ පුවත්තිමසුම ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ගෙවි යන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් සහ වැදගත් තොරතුරු වැදගත් පුවත් සම්පින්දනය කරමින් අදත් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයබෝන් සුබෝදෑසනක්.
අයබෝන් සුබෝදෑසනක් මදුර.
හොඳයි, මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ මේ පළාත් පාලන මැතිවරණය කල්යාම සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේ පටන් බිම් මට්ටම දක්වා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම උණුසුම් කතාබහක් ඇති වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වෙනවාද? මේ වන විට එය ප්‍රශ්නාර්ථයක් බවට පත් කරමින් විවිධාකාරයේ කාරණා මතු වෙලා තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මුලින්ම සැකෙවින් විස්තර ඉදිරිපත් කරමු.
ඡන්දේ කල් දාන්න ඡන්දයක් නෑ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියපු කතාවත් එක්ක මං හිතන්නේ අර දෙබරට ගලක් ගැහුවා වගේ ටිකක් වැඩිපුර ඇවිස්සුණු ස්වභාවයක් දකින්න තියෙනවා ඡන්දයක් පිළිබඳව අපේක්ෂාවෙන් හිටපු අය වගේම දේශපාලන පක්ෂ මදුර. දැන් නඩු තීන්දුවක් පිළිබඳව බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඒ තමයි පළාත් පාලන ඡන්ද විමසීම කල් දාන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා රීඩ් පෙට්සමක් ඉදිරිපත් කරලා තිබුණා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරේ, ඔහු නමින් WMR විජේසුන්දර. ඔහු සහ ඒ පෙට්සම පිළිබඳව ඔබට මතකයි. මේ පෙට්සමේ වග උත්තරකාරයෙක් විදිහට නම් කරලා තිබුණ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කරලා තියෙන දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කරලා කරුණු දැක්වීමට මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්වකරුවන්ට අවසර ලබා දීලා මේ පෙට්සම වැඩිදුර සලකා බැලීම May 11 දක්වා කල් දාන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒකට දැන් අපි මාර්තු 9 ඡන්දයගෙන හිටන්නේ May 9 වෙනකම් පෙත්සම කල් ගියා. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටපු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයේ හමුවේ කරුණු දක්වලා කිව්වේ මේ නීතියට අනුකූලව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්න, පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්න පීවර ගන්න තම සේවාදායකයා ලබා දුන්නු ප්‍රතිඥාව මේ වන විට ඉටු කරන්න අපහසුතාවයක් උද්ගත වෙලා තියෙනවා කියලා මේ ප්‍රතිඥාව තමයි අධිකරණයට ඔවුන් කිව්වනේ, ඔවුන් කියන්නේ මැතිවරණ කොමිසම කිව්වනේ අදාළ දිනට ඡන්දේ පවත්වනවා කියලා. මේ තියෙන තත්ත්වයත් එක්ක එහෙම පවත්වන්න බෑ කියන අදහස තමයි සාලි පිරිස් ජනාධිපති නීතිඥවරයා ලබා දුන්නේ. මැතිවරණට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාර ලේකම්වරයා මුදා නොහරින නිසා මැතිවරණට අවශ්‍ය චන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වගේ තත්ත්වයන් නිසා මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා කියලා සාලි පිරිස් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. කොමුණත් මැතිවරණයේ මූලික කටයුතු සඳහා මැතිවරණ කොමිසම රුපියල් මිලියන 30ක්, ඒත් එක්කම රුපියල් මිලියන 70ක් පොලිස් දෙපාර්තමේන්තුව සඳහා, රුපියල් මිලියන 25ක් රාජ්‍ය මුද්‍රණාලයට, රුපියල් මිලියන 40ක් තවත් කටයුතු වෙනුවෙන් මේ විදිහට මුදා හැරලා තියෙනවා කියලා සඳහන් කළා. ඉතින් කොමුණත් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නිරීක්ෂක සාලිය පීරිස්ට ප්‍රශ්නයක් යොමු කරා විනිසුරුවරුන්. එහිදී ඔවුන් ඇහුවේ පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන රුපියල් මිලියන 8000ක පමණක් මුදලක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මේ මුදල පිළිබඳවත් ප්‍රශ්න කරා. මේ වගේ අවස්ථාවක මුදල් වෙන් කිරීම පිළිබඳව පැෆරල් සංවිධානයේ අධිකරණයට කිව්වේ පළාත් සභා ඡන්දය පවත්වන්න මුදල් භාණ්ඩාගාරයට නැත්තම් මහජනතාවගේ මුදල් එකතු කරලා හරි මේ ඡන්දේ පවත්වන්න කියලා. කොමුණත් මේ නඩුකරයට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කරලා තියෙන දිනුම් ප්‍රකාශය ගැන කරුණු අධ්‍යයනය කරලා ප්‍රතිචාර දක්වන්න මැතිවරණ කොමිසම ඒත් එක්කම වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා. ඒ අනුව මේ පෙත්සම ආයමත් May 11 කැඳවනවා කියලා කිව්වා. මේකට එකඟ වෙන්නේ නැහැ සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා. ඔහු කිව්වේ මේක ජාතික වැදගත්කමක් සහිත ඉතා වැදගත් නඩුකරයක්. ඒ හින්දා කඩිනමින් දිනයක මේ පෙත්සම කැඳවන්න පියවර ගන්න කියලා ඉල්ලුවා. කොමුණත් මාර්තු 9 වෙනිදා ඡන්දය කැඳවන්න තිබුණත් අධිකරණයේ දිනපොතට අනුව මේ නඩුව කැඳවන්න දෙන්න පුළුවන් ආසන්නම දිනේ May 11 කියලා සඳහන් කළා. ඒ හින්දා May 11 මේ නඩුව සලකා බලાવી. ඉතින් එක පැත්තකින් මුදල් නැහැ, අනික් පැත්තෙන් ජනාධිපතිවරයා කියනවා කල් දාන්න ඡන්දයක් නැහැ කියලා. තව පැත්තකින් නඩු තීන්දුව ලැබිලා නැහැ. තැපැල් ඡන්දේ කල් දැම්ම මේවත් එක්ක තාම මැතිවරණේ පවත්වන දිනයක් පිළිබඳව අදහසක් නැති වේවි. අපි දැක්ක විශේෂයෙන් පැපරල් සංවිධානයත් සඳහන් කරලා තියෙනවා මැතිවරණේ සම්බන්ධයෙන් දිනේ ප්‍රකාශයට පත් කරනවා වගේම මැතිවරණට අවශ්‍ය මුදල් ලබා දීම සම්බන්ධයෙන් උත් පුළුවන් නම් ප්‍රකාශයක් කරන්න කියලා ඉල්ලලා තියෙනවා. මොකද මොන ආකාරයෙන් දින ප්‍රකාශයට පත් කරත් වැඩක් නැහැ දිනේට ඡන්දේ පවත්වන්න මුදල් ලබා දෙන්නේ නැත්තම්. තව ජනාධිපතිවරයා කියපු ප්‍රකාශයකුත් මේ දිනවල ඔබත් දකින්න ඇති. ජනාධිපතිවරයා කිව්වේ කඩිනමින් ඒ කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් අහන්නේ දැන් අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවනේ ඡන්දයකට ඇයි මුදල් දෙන්න බැරි කියලා. ජනාධිපතිවරයා කියන්නේ අදාළ විදිහට ආදායම් බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. ඒ කියන්නේ බලාපොරොත්තු නිදුනේ බදු ආදායම ලැබිලා නැහැ. එතකොට ඒ ලැබුණ නැත්තම් වියදම් කරන්න සල්ලි නැහැ. සල්ලි තිබුණත් වියදම් කරන දවසක් කියලා නැහැ. අවුරුද්ද ඇතුළේ තමයි සල්ලි වියදම් කරන්නේ. ඒ හින්දා ඉල්ලන හදිසියේ ඡන්දෙට සල්ලි දෙන්න විදියක් නැහැ කියන අදහසක් තමයි එතනින් තියෙන්නේ. එහෙන් බලනකොට දිනෙන් දින අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් හින්දා හරි දේශපාලන පක්ෂවල බලපෑම් මත හරි ඡන්දේ ලබා ගන්න උත්සාහ කරනව ඇරෙන්න ඡන්දේ තියන්න සූදානමක් මේ මොහොතේ තියනවා කියලා ආසන්න දිනයකදී පේන්න නෑ මදුර.
හොඳයි, ඔබ කිව් ආකාරයටම මනෝජ පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා පැවැත්වෙන්නේ නැහැ කියන ප්‍රවෘත්තියත් සමගම විශේෂයෙන්ම විපක්ෂය බොහෝ සෙයින් කලබල වෙලා තිබෙනවා. ඒ අතරතුරේදී ජාතික ජනබලවේගය දැවන්ත විරෝධතාවක් ඊයේ දවසේදී පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් අපි මීළඟට විස්තර ගෙනෙමු.
ඔව්, ජාතික ජනබලවේගය ඊයේ හවස කොළඹ විරෝධතා පාගමනක් තියලා ඊට පස්සේ රැලියක් තියන්න සූදානම් වෙලා තිබුණා. කොටුව පොලිසිය කරපු ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කරලා තිබුණා පොලිසිය ඉල්ලුවේ මේ ඒ කියන්නේ මේ විරෝධතාවයේ සාපාගමන වළක්වන්න කියලා. ඒ අනුව විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය, ගාලු මෝදර පිටිය ඒවට ඇතුල් වෙන එක පොදු දේපළවලට හානි නොකරන්න කියලා මේ අධිකරණ එය නිකුත් කරපු ආඥාවේ සඳහන් වෙලා තිබුණා. ඒ අනුව පොලිසියෙන් කරපු බාධා කිරීම තිබුණා. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අවස්ථා දෙකකදී එල්ල වුණා. මේ සියලු විරෝධතා මැදගෙන ඇතැම් කණ්ඩායම් රැඳින්න උත්සාහ කරා. අවසානයේ මේ රැස්වුණු ජනතාව සමග රැලියකුත් පවත්වලා තමයි රැස්වීම විසිර ගියේ. අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකවරයා කිව්වේ ඡන්දෙ කල් දාන දවසින් දවස උත්සාහ කරාට ඒක ඉඩ දෙන්නේ නැහැ. කොහොම හෝ ජනතාවගේ බලයෙන් ඡන්දයක් ලබා ගන්නවා. ඒත් එක්කම ඡන්දේ ටික කාලයකට කල් දැම්මත් සතියක් කල් දැම්මත් අවුරුදු 75ක් ඉවසන් හිටපු ජනතා විමුක්ති පෙරමුණට එමන් දැත්තම් දැන් ඕන් පෙනී හිටින ජාතික ජනබලවේගයට අවුරුදු 75ක් ඉවසුවා නම් තව සතියක් ඉවසන්න බැරි නෑ කියන එක අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයා සඳහන් කළා. කොමනත් විශාල ජනතාවක් කොළඹට ආවා. ඔබ මෙවුන් මේ විරෝධතාවයේ සාපාගමන සංවිධානය කරලා තිබුණේ ඡන්දේ කල් දාන එකට එරෙහිව අවසානයේ ජලසා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරලා රැලියකුත් තියලා ජනතාවත් ආමන්ත්‍රණය කරලා කණ්ඩායම් විසිර ගියා. නමුත් ඔවුන්ගේ ඉල්ලීම කවද ඉටු වේද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඡන්දේ කවුද පවත්වයිද කියන එක.
හොඳයි, පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් කාරණා එසේ වාර්තා වන විට ශ්‍රී ලංකාවේ කෝප් සහ කෝපා කමිටු වලින් තවත් අලුත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ තමයි අලුතෙන් සභාපතිවරු පත් කිරීම. මෙයත් විශේෂයෙන්ම ආන්දෝලනාත්මක කතාබහක් බවට පත් වුණා පසුගිය සතියේදී මනෝජ්.
ඔව්, දැන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමත් එක්ක ඒ වෙන විට පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කරපු මේ කොමිෂන් සහ මේ කමිටු විසිරුවා හැරීමක් සිද්ධ වෙනවා. ඒ අනුව අලුතෙන් සමාජිකයින් පත් කරගන්න ඕන පාර්ලිමේන්තු කමිටුවලට. ඒ අනුව කෝප් කමිටුවට හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරව යෝජනා කරා. ඒ අනුව ඔහු කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට ආයිමත් තේරීපත් වුණා. කෝපා කමිටුවේ සභාපතිවරයා විදිහට එමෙතම් මේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරේ ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා. ඉතින් කොහොම වුණත් ඔහුට ඒ අවස්ථාව අහිමි වෙලා ගියා. මේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදිහට ඔහු කටයුතු කරත් මේ අලුත් පත් කිරීමේදී ඇතැම් වෙනස් වීම් සිද්ධ වෙන්න පුළුවන් කියලා ඊට පෙරත් සඳහන් වෙලා තිබුණා. කොමනත් මයන්ත දිසානායක මන්ත්‍රීවරයාව නම් වෙලා තිබුණේ. නවින් දිසානායක මන්ත්‍රීවරයාගේ මල්ලි ඔහු සමග ජන බලවේගී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ. නවින් දිසානායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ. ඒ වගේ අවස්ථාවක ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නාම යෝජනාවකින් තමයි ඔහුව මේ සඳහා පත් වුණේ. ලක්ෂ්මන් කිරියල්ල සභානායකවරයා හිටපු සභානායකවරයා විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයාත් මහින්ද දිසානායක මන්ත්‍රීවරයන් අහලා තිබුණා ඔබ මේ සඳහා කැමැත්තක් තියෙනවද කියලා. මහින්ද දිසානායක මන්ත්‍රීවරයා කියලා තිබුණේ තමන්ට මේ වගේ කමිටුවක සභාපතිත්වයක් දරන්න බැරි නෑ කියන එක යම් විදිහකට ආරංචි වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් ඔහුගෙන් ඇහුවා කියලා මේ ඉදිරිපත් වෙන්නේ නැතුව මේකෙන් ඉවත් වෙන්න කියලා. නමුත් මේ තරගයෙන් ඉවත් වුණේ නෑ. ඒ අනුව අවසානයේ මහින්ද දිසානායක මන්ත්‍රීවරයා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදිහට පත්වෙන්න කටයුතු වෙදිලා තිබුණා. ඉතින් මේක ගොඩක් දෙනෙක් වික්ෂිප්ත වෙන කරුණක් බවට පත් වුණා. ඊයේ දවසේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයාත් කිව්වා ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව අලුතෙන් හදද්දි තව සමග ජන බලවේගයේ කණ්ඩායමුත් මේකට එකතු වෙන්න පුළුවන්ද කියලා සමහරු සැක කරන්න ගත්තා. නවින් දිසානායක මන්ත්‍රීවරයා දැන්ටත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඉඳ ඔහුගේ මල්ලිත් ආණ්ඩුවට යන්නද මේ සූදානම කියලා. කොහොමනත් ඔහු දැන් වාර්තා වෙනවා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරෙන් නිල්ලා අස්වෙන්න මහින්ද දිසානායක මන්ත්‍රීවරයා තීරණය කරලා තියෙනවා කියලා. සමගි ජන බලවේගයේ මහලේකම්වරයා රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා තමයි මේ ගැන කිව්වේ. කොහොම වුණත් මේ පත් කිරීමට සමගි ජන බලවේගයේ තරම් එකඟතාවක් තිබුණේ නැහැ. ඒ මත ඔහු අස්වෙන්න තීරණය කරා වෙන්න පුළුවන්. සහ මේ වැඩ කටයුතු රාජ්‍ය මුදල් කාරක සභාව වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාටත් යම් ප්‍රසාදයක් තිබුණා. නමුත් ඔහු විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව ප්‍රමුඛ කණ්ඩායම් ඔහුට මෙවර මේ තනතුරට සභාපති දුරයට ආයිමත් පත් වෙන්න කොමාරිඩ සලසලා දුන්නේ නැහැ.
SBS සිංහල ගුවන්විදුලියගෙන එන සතිය ශ්‍රී ලංකේ පුවත්ති මුසුමයි. මේ අපි සම්බන්ධ කරගෙන සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. මනෝජ්, ඒ අතරතුරේදී දේශපාලන ලෝකයේ තවත් විශේෂ කතාවක් ඇහෙන්නට පටන් ගන්න තිබෙනවා. මේ මහින්ද රාජපක්ෂව යලි අගමැති කිරීමට පොහොට්ටුවේ සැලසුමක් දියත් කරමින් පවතිනවා කියලා. මාර්තු 9න් පස්සේ මහින්ද යලි අගමැති වේවිද කියලා බොහෝ දිනකට සැකයකුත් පහළ වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වර්තාවන අලුත්ම තොරතුරු කොහොමද?
ඔව්, දැන් ඔය පෙරේද දවසේ නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයා ආයිමත් වතාවක් අගමැතිවරයා ලෙස පත් කරන්න සැලසුමක් තියෙනවා කියලා. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඒ දුරෙන් ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා යලි අගමැතිවරයා සඳහා පත් කරන්න සහයෝගය ලබා දෙන්න කියලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළා කියලා තමයි මේක සඳහන් වුනේ. ඒ අතරේ ඔය පහුගිය කාලෙත් එහෙම උත්සාහයක් තියෙනවා කියලා අපි මේ වැඩසටහන සාකච්ඡා කරා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීමේ අරමුණින් කෙටි කාලයකට හෝ ඔව් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන්න සූදානමක් තියෙනවා කියලා. කොමුණ දැන් මේ තත්ත්වය ඇතුලේ එහෙම සූදානමක් පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු අතර තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ හින්දා මේ අගමැති ධූරය වෙනස් කරලා මේකට යම් ප්‍රවේශයක් අරගන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයාට පත් කරන්න ඕන කියලා සඳහන් කරලා තිබුණා. ඒ අතරේ වාර්තා වුණා දිනේෂ් ගුණවර්ධන වර්තමාන අග්‍රාමාත්‍යවරයාත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය පුටුවේ අතහැරලා යද්දි එහෙම යන්න එපා තරතුරේ රැඳෙන්න කියලා ඒ වෙලාවෙම මම කිව්වනේ උඹට කියන වගේ අදහසකුත් ප්‍රකාශ කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. කොමුණත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඊයේ දවසේ විශේෂ වාර්තාවක් නිකුත් කරලා තිබුණා දිනේෂ් ගුණවර්ධන මහතා එහෙම නැත්නම් වර්තමාන අග්‍රාමාත්‍යවරයා දුරෙන් නිල්ලා අස්වෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයි කියලා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මේ දුරෙන් නිල්ලා අස්වෙන්න කියලා කිසිම පාර්ශවයක් ඉල්ලීමක් හරි බලපෑමක් හරි සිද්ධ කරලා නැහැ කියලත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා. මේ රජයේ ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට තමයි මේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ කියලා අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරපු නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒත් අපි දැන් අවස්ථා කීපයකද දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න අඩුතරමේ කෙටි කාලයකට හෝ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න සූදානමක් තියෙනවා කියලා ඒ කතාව තමයි පොට්ටුවේ මන්ත්‍රීවරු හරහා ආයිමත් මේ මතුවෙමින් තියෙන්නේ මදුර.
හොඳයි, ඒ අතරතුරේදී ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ විශේෂම ලේකම්වරුන්ට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් පැමිණ තිබෙනවා කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබෙනවා. මේ කාරණාවට හේතු පාදක වෙලා තියෙන්නේ මොකක්ද මනෝජ්?
ඔව්, මේ පළාත් පාලන ආයතන නියෝජනය කරන අය ඒ වගේම ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමක් විදිහට පෞගේ සතියේ පැවැත්විලා තිබුණා. බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාගේ මූලිකත්වයෙන් රැස්වීමක්. මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු අදහස් පල කරලා තියෙනවා. සමහර මන්ත්‍රීවරුන්ට ඇමතිවරයෙක්ගෙන් රාජකාරී කරගන්න ටිකක් අමාරුයි කියන චෝදනාව මදුර විතානගේ මන්ත්‍රීවරයා කියලා තියෙනවා. ඒ අවස්ථාවේ සඳහන් කරලා තියෙනවා ඇමතිවරුන්ටත් වඩා උඩින් ලේකම්වරු ඉන්නේ, වැඩක් කරගන්න ගියාට පස්සේ ඒ අයව සම්බන්ධ කරගන්නත් අපහසුයි කියන අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් කොහොමුණත් මේ වෙලාවේ පළාත් පාලන ඡන්දය පිළිබඳවත් ඔවුන් අදහස් දක්වලා තියෙනවා. විශේෂයෙන් මදුර විතානගේ මන්ත්‍රීවරයා එමත් සඳහන් කරලා තියෙනවා මේ ඒ කියන්නේ තමන් මේ අත උස්සන්න ඉන්න මන්ත්‍රීවරු විදිහට විතරක් නෙවෙයි ඉන්නේ, ජනතාවට සේවය කරන්න අවශ්‍යයි. ඒ වගේ වෙලාවක ඇමතිවරු ලේකම්වරු ඊට ප්‍රතිචාර නොදැක්වීම ගැටලු සාගතයි කියලා සඳහන් කරලා තිබුණා. දැන් ඔක කීප වතාවක ආපු ප්‍රශ්නයක්, තැම් ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ කියන එක. ඒත් එක්කම අමාත්‍යංශ ලේකම්වරුනුත් අල්ලලා තමයි මේවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ තත්වය මතුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පෝට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ගෙන් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් වැඩක් කරගන්න ටිකක් අමාරුයි කියන චෝදනාව ඇවිල්ලා තිබුණේ මදුර.
හොඳයි, අපි අද දවසේ සතියේ ශ්‍රී ලාංකේය පවත්වන සමයේ අවසාන වශයෙන් අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් පිරිසක් නැවතත් අත්අඩංගුවටපත් වීම සම්බන්ධයෙන් මනෝජ, මේ අත්අඩංගුවට ගැනීම පිටුපස තිබෙන්නේ මොන කාරණාද?
කොමදුර හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආය ආරම්භ කිරීම, ඒ වගේම මීට කලින් අත්අඩංගුවට ගත්තු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්න කියන ඉල්ලීම එක්ක ගිය බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වුණා කණ්ඩායමක්. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඒත් එක්කම භික්ෂූන් වහන්සේ, මේ ඇතුළු 60 දෙනෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අයි වාට්ටුවේ රඳවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවා. ඒකට හේතුව විදිහට පිටස්තර රැඳවුම් කරුවන්ගෙන් වෙන් කරලා මේ පිරිස රඳවන්න කටයුතු කරා කියලත් සඳහන් කරනවා. මේ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වීම නිසා පොලිසිය අත්අඩංගුවට ගත්තු මේ කණ්ඩායම, වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකාරණට ඉදිරිපත් කරුණා. මේ අවස්ථාවේදී අධිකරණය නියෝග කළේ මේ පිරිස ලබන 27 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. ඒ අනුව තමයි ඔවුන්ට රක්ෂිත බන්ධනාගාරගතව ඉන්න සිද්ධ වුණේ. ඔවුන්ට ඇප ලබා දුන්නේ නැහැ. ඔබ දන්නවා වසන්ත මුදලිගේ මීට කලිනුත් මාස 6කට ආසන්න කාලයක් මේ වගේ නීතිය රැහැනට අසු වෙලා හිටියා. ඔහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ මොහොතේ ඔහු නිදහස් වෙලා ඉන්න වෙලාවක ආයමත් ඉතා කෙටි කාලයක් ඇතුලේ මේ හෝමාගම පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කියන කාරණය, ඒත් එක්කම ශිෂ්‍ය ක්‍රියාකාරීන් කලින් අත්අඩංගුවට ගත්ත අයව නිදහස් කරන්න කියන කාරණය පදනම් කරගෙන නැවතත් ඔවුන් ක්‍රියාත්මක වීමේදී, ක්‍රියාකාරී වීමේදී මේ කණ්ඩායම බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් 27 වෙනිදා තමයි ආයමත් ඔවුන්ට ඇප ලබා ගැනීමක් හෝ අධිකරණයේ සලකා බැලීමක් සිද්ධ වෙනවා නම් සිද්ධ කරන්න නියමිත වෙලා තියෙනවා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී සතියේ ශ්‍රී ලංකේය පවත්වන සුබ නිමාවටපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධුනේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර, සුබ දවසක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.